ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු කෙතරින් සංගීතය පාඩමින් අද ඔබ හමුවන්නේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ හින්දි භාෂාව හා සංගීතාචාර්යනි ලංකා නෙලෝමි ගුරුතුමිය සමග හල්පේ ජාතික පාසලේ සංගීත ආචාර්යනි මොනිකා ජයතිලක ගුරුමෑණියන්.
අයිබෝන් දුවේ පුතේ, ඉතින් වෙනද වගේම බොහොම ආදරෙන් ලෙංගතුකමින් ඔන්න අද දවසෙත් මමත් මොනිකා ටීචර් ඔයාලට සංගීත පාඩම අරගෙන එනවා. ඉතින් අද ඔබ කල්පනා කරනවා ඇති අද ටීචර්ලා දෙන්න මොන වගේ පාඩමක්ද අපිට කියලා දෙන්නේ කියලා. ඔබ දන්නවා ಭಾರತೀಯ සංගීතය ගැන කතා කරාම අද ලෝකෙම ප්‍රධාන සංගීත පද්ධතියක් බවට පත් වෙලා තියෙන ಭಾರತೀಯ සංගීතය මං හිතන්නේ රාග නිසාම රාග විතරක් නෙමෙයි විශේෂයෙන්ම ඉන්දියානු චිත්‍රපටි සංගීතය නිසාම ලෝකේ ගොඩාක් ජනප්‍රිය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ಭಾರತೀಯ සංගීතයේ පුතේ ලෝකේ ප්‍රධාන සංගීත පද්ධතිය බවට පත්ුනේ මීට වසර ගණනාවකට පෙර. මොකද ಭಾರತೀಯ සංගීතයේ පුතේ ඉතිහාසය අවුරුදු 3000කට පමණ ඈත අතීතයකට දිව යනවා. ඉතින් මේ ಭಾರತೀಯ සංගීතයේ ඉතිහාසය ගැන කතා කරනකොට මොගල් යුගයේ තමයි ස්වර්ණමය යුගය විදිහට සැලකන්නේ. මොගල් යුගය කියලා කියන්නේ ඉන්දියාවට මුස්ලිම් ආක්‍රමණය එල්ල වුණු කාලේ. ඉතින් මොනිකා ටීෂ මේ මොගල් යුගයේ තමයි මං හිතන්නේ ඉන්දියානු සංගීතයේ පදනම ලෙස සැලකන මේල රාග ක්‍රමයට මූලික අඩිතාලම සකසුනේ.
ඔව්, නෙළුමි ටීචර් කිව්වා වගේම මේ ಭಾರತೀಯ සංගීතයට දිග ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේකෙදි මේ ಭಾರತೀಯ සංගීතය උතුරු දකුණු කියලා වෙන් වුණේ මේ මොගල් අධිරාජ්‍යයන්ගේ ආක්‍රමණයෙන් පස්සේ. එතකොට මේ දකුණු ඉන්දිය සංගීතය හා උතුරු ඉන්දිය සංගීතය කියලා ප්‍රධාන කොටස් දෙකකට වෙන් වුණා. උතුරු ඉන්දිය සංගීතයට තමයි මේ මොගල් වරුන්ගේ ගොඩාක් ආක්‍රමණශීලී ගතිය වැඩි වුණේ. කියන්නේ ඒගොල්ලන්ගේ නිර්මාණ මේ කව්වාලි මේ ඒගොල්ලන්ගේ මකාම් කියන සංගීතයත් එක්ක මේ ඛ්‍යාල් ගායන එකතු වෙලා තමයි මේ ಭಾರತೀಯ සංගීතයේ විවිධ ගායන ශෛලීන් නිර්මාණය වෙන්න පටන් ගත්තේ. ඉතින් මේ කාලේ හිටපු අති දක්ෂ ඒ වගේම නිර්මාණශීලී සංගීතඥයෙක් විදිහට දකිනවා අමීර් කුස්රු සංගීතඥයා. ඉතින් දරුවෝ මේක මේ අමීර් කුස්රු සංගීතඥයා ඔබට හමු වෙලා ඇති මේ මේල රාග කියන රාග නිර්මාණය කරන්නේදී ඛ්‍යාල් ගායන ශෛලිය නිර්මාණය කරලා තියෙන්නේ කව්වාලි ගායන ශෛලිය අපි ඉදිරියේදී කතා කරනවා. ඒව නිර්මාණය කරලා තියෙන්නේ විශාල රාග ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. සංගීත භාණ්ඩ නිර්මාණය කරලා තියෙනවා මේ අමීර් කුෂ්ටු කියන සංගීතඥ. ඉතින් ඒ නිසා මේ කාලයේ ගොඩාක් විවිධ නිර්මාණයන් එකතු වෙච්ච නිසා අපි කියනවා මොගල් යුගයේ තමයි ගොඩාක් ಭಾರತೀಯ සංගීතයේ ස්වර්ණමය යුගය කියලා.
ඔව්. දැන් ඔබට වැටහෙන්නට ඇති අද දවසේ අපි පොඩි පූර්විකාවක් කළේ ඔබට දැන් වැටහෙන්නට ඇති අද දවසේ අපි මොනවාගෙනද කතා කරන්නේ. ඉතින් දුවේ පුතේ ඔබට 8-9 ශ්‍රේණිවලදී විශේෂයෙන්ම 10-11 දක්වාම සහ උසස් පෙළ දරුවන්ටත් අපි අද දවසේ කතා කරන දේ ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේ ගායන ශෛලීන් කියන මාතෘකාව යටතේ තමයි අද්භූතේ අපි ඔයගලන්ට අද දවසේ පාඩම අරගෙන ඉන්නේ. ගායන ශෛලීන් ඔබ දන්නවා ඉන්දියානු සංගීතයේ දැන් අර මොනිකා ටීචර්වක් කිව්වා වගේම උත්තර ಭಾರತೀಯ සංගීතයේ විවිධ ගායන ශෛලීන් තියෙනවා. ඒ වගේම දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයට ආවෙනිකු වෙනත් ගායන ශෛලීන් තියෙනවා. ඉතින් මේ ගායන ශෛලීන් ඇත්තටම නිර්මාණය වෙලා තියෙන රාග පදනම් කරගෙන. ඒතර ගායන ශෛලීන් ගත්තම දැන් ඇත්තටම උතුරු ඉන්දියාවේ ගොඩාක්ම ජනප්‍රිය ගායන ශෛලිය තමයි ඛ්‍යාල් කියලා කියන්නේ. ඒ වගේම පැරණිතම ගායන ශෛලිය තමයි ධ්‍රුපද් කියලා කියන්නේ. ඊට පස්සේ දමාර්, භජන්, ඊළඟට කව්වාලි, ටප්පා, ටුම්රි මේ වගේ ගසල් මේ වගේ ගායන ශෛලි විශාල ප්‍රමාණයක්. දැන් මට මතක් වෙන චතුරංග නේද? ඒ වගේ ගායන ශෛලි විශාල ප්‍රමාණයක් තියෙනවා මේ උතුරු ඉන්දියානු සංගීත පද්ධතිය තුළ. ඒ වගේම දකුණෙත් ඒ වගේම තියෙනවා ගායන ශෛලීන් තිලානා, වර්ණම්, පදම් මේ වගේ. හැබැයි අද දවසේ අපි කතා කරන්නේ ඔබේ විෂය නිර්දේශිත මම හිතන්නේ බජන් ගායන ශෛලිය, ගසල්, ඛ්‍යාල්, කව්වාලි මේ වගේ ගායන ශෛලීන් පිළිබඳ ඔබට අධ්‍යයනය කරන්න තියෙනවා.
අපි මුලින්ම කතා කරමු ඛ්‍යාල් ගායන ශෛලිය ගැන. ඉතින් දරුවනේ මේ ඛ්‍යාල් ගායන ශෛලියට පදනම වෙලා තියෙන්නේ මේ මේලහා රාග. එතකොට මේලයක් කියන්නේ මොකක්ද කියන එක, මං හිතන්නේ රාගයක් කියන්නේ මොකක්ද කියන එක. අපි රාග ගායනයේදී බිලාවල්, යමන්, භූපාලි අපි ගායනා කරපු කාෆි රාගවලදී අපි කතා කරා නෙළුමිටිච. මට මතකයි දරුවන්ට මේ මේලේ කියන්නේ මොකක්ද, රාගය කියන්නේ මොකක්ද කියලා. නමුත් අපි කෙටියෙන් වගේ හඳුන්වමු නැවතත්. මේලයක් කියන්නේ දරුවනේ ස්වර හතකින් සමන්විත රාගයක් නිර්මාණය කරන්න ශක්තියක් තියෙන ස්වර හතකට.
ස්වර සමූහයක්
තමයි මේලයක් කියලා කියන්නේ.
මේලයක් අපි කවදාවත් ගායනී වාදනය කරන්නේ නැහැ. ඒක සිද්ධාන්තයක් පමණයි. එයාට පුළුවන් රාග නිර්මාණය කරන්න. එයා තමයි රාග බිහි කරන්නේ. ඉතින් එක මේලයකට පුළුවන් රාග ගණනාවක් බිහි කරන්න. අපේ උත්තර භාරතීය සංගීතයේ මේල 10ක් තියෙනවා කියලා අපි දරුවන්ට කලින් දවසකත් කියලා දුන්නා. ඉතින් පුතේ මේ මේලවලින් උපදින රාග ඇසුරින් තමයි මේ සියලු ගායනා ශෛලි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ගායනා ශෛලීන් වල අපිට දැනෙනවා ඒ රාගවල රසය දැනෙනවා නේද? ඉතින් ඒ නිසාම අද දවසේ අපි කතා කරන මේ ඛ්‍යාල් ගායනා ශෛලිය මුලින්ම ගත්තොත් ඛ්‍යාල් කියලා කියන්නේ ඇත්තටම මේ පරිකල්පනය කියන එක, කල්පනාව කියන එක. එතකොට අපේ දුවල පුතාල බලනවා ඇති මොකද්ද මේ කල්පනාව කියන්නේ කියලා.
එතකොට මේ ඛ්‍යාල් ගායන ශෛලියේදී කල්පනාව කියලා කියන්නේ ගොඩාක් දැන් අපි ශ්‍රුතිය ගැන, තාල ගැන, ගායනයේ පිළිබඳ හොඳ අවධානයකින්, හොඳ සංයමයකින් ගායනා කරන්න ඕනි. එතකොට මේ ඛ්‍යාල කියන එක ගායන ශෛලිය ප්‍රධාන කොටස් දෙකකට වෙන ප්‍රභේද දෙකක් තියෙනවා දරුවනේ, බඩා ඛ්‍යාල් සහ චොටා ඛ්‍යාල් කියලා. ඉතින් බඩා ඛ්‍යාල් කියලා කියන්නේ මේක විලම්බ ලයෙන් ගයන්නේ. ඕගොල්ලෝ දන්නවා මේ ලය ගැන කතා කරනකොට ලයේ ප්‍රභේද තුනක් තියෙනවා කියලා. අඩු ලයෙන් ගැයෙන වේගය, අපි ගීතයක් ගැයෙන වේගය තමයි මේ ලය කියලා කියන්නේ. ඔබ අහලා ඇතිනේ සමහර ගීත ඉත අඩු ලයෙන් ගැයෙනවා, සමහර ඒවා සාමාන්‍ය මධ්‍ය ලයෙන් ගැයෙනවා, සමහර ගීත තින ඉත වේගයෙන් ගැයෙන ගීත. ඒක තමයි විලම්බ, මධ්‍ය, ද්‍රුත කියන ලය වලින් ප්‍රභේද වන්නේ. ඉතින් මේ ඛ්‍යාල් ගායනයේදීත් බඩා ඛ්‍යාල් කියන ගායනය විලම්බීත් ඛ්‍යාල් කියලත් අපි ඒකට නම් කරනවා. එතකොට මේ ගායනය ඉත අඩු ලයෙන් ගොඩක් විට එක් තාල් කියන තාලේ පදනම් කරගෙන, විලම්බ ත්‍රීතාල් කියන තාලේ පදනම් කරගෙන, තිල වඩා කියන තාල තියෙනවා, ඒ තාල පදනම් කරගෙන තමයි මේ විලම්බීත් ඛ්‍යාල් ගීත ගායනය වෙන්නේ. ඉතින් දරුවන්ට මේවා බරපතලයි. උසස් පෙළ ඉගෙන ගන්න දරුවන්ට තමයි මේ වගේ දේවල් වැදගත් වෙන්නේ. කොහොම වුණත් මේ අර ඛ්‍යාල් ගායන ශෛලිය ප්‍රභේද දෙකක් තියෙනවා කියන එක විස්තර කරන්න තමයි මම කතා කරේ. මේ විලම්බීත් ඛ්‍යාල් වල ගාය රාග පදනම් කරගෙන කිසියම් වූ තාලයකට අනුගතව ඉතා අඩු ලයකින් ගැයෙන ගායන ශෛලියක් විදිහට තමයි අපි ගන්නෙ මේ විලම්බීත් ඛ්‍යාල් කියන ප්‍රභේදය. ඛ්‍යාල් ගායන ශෛලියේ එක් ප්‍රභේදයක් විදිහට.
ඒ වගේම තමයි අපි කියුවා චොටා ඛ්‍යාල්, නැත්නම් අපි කියනවා මධ්‍ය ලය ගීත, මධ්‍ය ලය ඛ්‍යාල් ගීත කියලා. ඒතර ඇත්තටම සාමාන්‍ය ලය, සාමාන්‍ය ගීතයක් ගායන ලයින් තමයි මේක ගායනය කරන්නේ. ඒතර පුතේ මේ ගීත ඔයගලන්ට මධ්‍ය ලය ගීත නම් ඔබ නිතර අහනවා. මොකද ඔබ පන්ති කාමරේදී මධ්‍ය ලය ගීත බොහොමයක් ඉගෙනගෙන තියෙනවා. ඔබේ නිර්දේශිත රාග පහෙන් ඔබ මේ වෙන විට සිංහල ගීත, හින්දි ගීත ඉගෙනගෙන ඇති. කොහොමදත් පුතේ මේ ඛ්‍යාල් කියන ගායනා ශෛලිය තුළ යම්කිසි ශිල්පියෙකුට, සංගීතඥයෙකුට හැකියාව තියෙනවා තමන්ගේ ශිල්පීය දක්ෂතාවය මත උපරිම අලංකාරයක් මේ ගීතයට එකතු කරන්න. ඒක තමයි ඛ්‍යාල් කියන එකේ අර්ථය. ඇත්තට මේ ගීත ගායනා ශෛලිය පුතේ දැන් ඉන්දියානු ගායනා ශෛලීන් ගැන කතා කරාම ශාස්ත්‍රීය ගායනා ශෛලීන් තියෙනවා, සරල ශාස්ත්‍රීය ගායනා ශෛලීන් තියෙනවා. ඒ අතරින් මේ ඛ්‍යාල් කියන එක ඇත්තටම අපි ගන්නෙ ශාස්ත්‍රීය ගායනා ශෛලියක් විදිහට. මොකද මේවා ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත යුතුයි. ඒ වගේම මේවා ප්‍රගුණ කරන්න ඕනේ. ඒක සාමාන්‍ය කෙනෙකුට ගායනය කරන්න අමාරුයි. සංගීතය පිළිබඳ අවබෝධය නැතුව මේවා ගායනය කරන්න අමාරුයි.
ඒ වගේම නෙළුමිටිච රසවිඳින්නත්, මේවා රසවිඳින්නත් සංගීතය ගැන මන අධ්‍යයනයක් කරලා තියෙන්න ඕනි. ඒවා ගැන දැනගෙන ඉන්නවා නම් රාග රසවිඳීම ගොඩක් පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා.
දැන් මම හිතන්නේ මේ මොනිකා ටීච අපි ටිකක් කතා කර නිසා ඛ්‍යාල් ගීතයක් ගායනය කළ ඛ්‍යාල් ගැන තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම ඔබට ඛ්‍යාල් පිළිබඳ ලක්ෂණ ලියන්න අපි අවශ්‍ය කරුණු අද කියලා දෙනවා. ඉතින් මම හිතුණා අපි ඛ්‍යාල් ගීතයක් ගායනය කරලා මේ ගැන කතා කරමු කියලා. එහෙමනම් අපි මද්දලයි ගීතයක් මුලින්ම ගායනය කළා. ඔබට නිර්දේශිත රාගයක භූපාලි රාගයේ මද්දලයි ගීතයක් මම ගායනය කරන්නම්. ඊට පස්සේ ඔබට නිර්දේශිත යමන් රාගයේ බඩා කියලෙකක් නැත්නම් විලම්බලයි ගීතයක් මොනික ටීචර් ගායනය කරાવી. ඊට පස්සේ අපි මේ ඔබට වැටහීමේක තියෙන වෙනස මොකක්ද කියන එක ඊට පස්සේ අපි එහෙනම් වැඩිදුර කතා කරමු.
Sari ga pa dha sa sa dha pa ga ri sa jab se tumas ne lag ri jab se tumas ne lag ri
එලොම් ටීජ ගායනා කරේ භූපාලි රාගේ මද්දලයි ගීතයක්. බලන්න දැන් ඔබට දැනෙන්න ඇති දා දින් දින් දා දින් දින් දා මද්දලයෙන් වාදනය වුණේ. දැන් ඊට පස්සේ අපි බලමු මේ කියාල් ගායනේ දෙවෙනි ප්‍රකාරයේ විදිහට අපි ගත්තා බඩක් කියාල් නැත්නම් විලම්බිත කියාල් එක. එතකොට මේකෙදි තාලය ගොඩක් අඩු ලයෙන් ගායනය වෙන්නේ. නමුත් රාගයකුත් පදනම් වෙලා තියෙනවා. අර කියාල් ගායනේ මැදලයි ගීත වගේම තමයි මේකේ වෙනස වෙන්නේ වේගය අඩුයි. ලය අඩුවෙන් ගය ගැයෙනවා. ආලාප ගායනා කරනවා. මේකේ මැදදි මධ්‍ය ආලාප ගායනා කරනවා. ස්ථායි අන්තරා කියලා කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ තාන අලංකාර ගුණ කිරීම වලට අනුව කරනවා. ඉතින් මේ මැදලයි ගීතයේ තියෙන විදිහම තමයි ගයන ආකාරයටමයි සිද්ධ වෙන්නේ. විශේෂයේ තියෙන දරුවනේ ලය නැත්තම් ගයන වේගය අඩුයි. හොඳයි, එහෙමනම් අපි දැන් බලමු යමන් රාගයේ ආශ්‍රයෙන් තියෙන විලම්බිත කේල් ගීතයක්. මේවා මං හිතන්නේ නිරෝමි ටීචර් සංගීතයේ වැඩිදුර හදාරන අපේ දරුවෝ ඉන්දියන් විභාගයක් තියෙනවනේ ඉන්දියාවේ බහත්කණ්ඩේ විශ්වවිද්‍යාලයේ විසින් පවත්වන තියෙනවා විශාරද කියන විභාග. ඉතින් මේ විශාරදවල කොටස් හතරක් පහක් තියෙනවා. ඒ වගේදී විභාගවල ගැයෙනවා අනිවාර්යයෙන්ම මේ විලම්බීත් කියල් කියන කොටස. ඒක නිසා සමහර අපේ දරුවෝ මේ ගැන දැනටත් දැනුවත් වෙලා ඇති කියලා හිතනවා. හොඳයි, කොහොම වුණත් අපි බලමු යමන් රාගයෙන් නිර්මාණය වෙච්ච විලම්බීත් කියල් ගීතයක්. මම පොඩි ආලාප කොටසක් ගායනා කරලම ගීතේ ස්ථායි කොටස ගායනා කරලා පෙන්වන්න.
Ah.
ඒ තමයි යමන් රාගයේ ආශ්‍රිත විලම්බලා ගීතයක් තමයි ගායනය කළේ. එතකොට පුතේ ඔබට වැටහෙන්නට ඇති දෙන් ඛ්‍යාල් කියන ගායනා ශෛලිය ගත්තම් පුතේ මේක අපි ආරම්භයේදීම ආලාප ගායනය කරලා ඊට පස්සේ ස්ථායි අන්තරා ගායනය කරනවා. ඒ අතරමැද අපිට තව අලංකාර බොහොමයක් මේකට එකතු කරන්න පුළුවන්. රාගයේ රසභාවය වැඩි කරගන්න. ඒ වගේම ශිල්පියාගේ දක්ෂතාවයත් ඒකට බලපානවා. එතකොට ඒක නිසා තමයි ඇත්තටම මේක පරිකල්පනය නැත්නම් කල්පනාව කියන වචනේම මේකට භාවිත කරන්නේ අන්නේ කාරණේ නිසා. එතකොට මේ රාග මේ ඛ්‍යාල් ගායනය තුළ විශේෂම පුතේ තාන අලංකාර ඉදිරිපත් කරනවා. ඒවා ඉදිරිපත් කිරීමේදී මධ්‍යලය තාන අලංකාරවල මධ්‍යලය ගීතවල තාන අලංකාර වෙනස්මාකාරයෙන් තරමක් වෙනස් විදියට ඒ වගේම වඩා මේ විලම්බලය ගීතවලදී ඊට වඩා වෙනස් ආකාරයෙන් තමයි. ඉතින් අපිට මේ දැනි ගොඩාක් කතා කරන්න දේවල් තියෙනවා. නමුත් අපිට තියෙන කාලයත් එක්ක මම හිතන්නේ අපිට මේ ඔබට තව ලොකු විස්තරයක් කරන්න පුළුවන් මේක ගැන. නමුත් අපි තවත් ගායනා ශෛලීන් කීපයක් ඉගෙන ගන්න තියෙන නිසා මම හිතන්නේ මොනිකා ටීචර් අපේ දරුවන්ට අපි කියපු කාරණා ප්‍රමාණවත් වෙන්නේ නැති.
මම හිතන්නේ නෙළුම් ටීචර් දැන් ඔය තාන අලංකාර කියනකොට 11 වසරේ දරුවන්ට තියෙන මේ තාන අලංකාරවල විවිධ වර්ග ප්‍රභේදයන් වෙන් කරන්න තියෙනවා නේද? අකාර්තාන්, ස්වරතාන්, බෝල්තාන් නේද?
ඒකෙදී අපිට ඇත්තටම මේ මේ ඛ්‍යාල් ගායනයේදී අපිට ওই සියලු තාන අලංකාර වර්ග භාවිත කරන්න පුළුවන්. අපිට බෝල්තාන් කියලා කියන්නේ ගීතේ වචනම අරගෙන තාන අලංකාර විදිහට භාවිත කරන්න පුළුවන්. කොහොම වුණත් මේ රාගයේ අදාළ දැන් ඒත් එකම ඔයගලට කියන්න ඕනි පුතේ දැන් සාමාන්‍යයෙන් ඔබ හිතන වෙති සෑම රාගකින්ම චොටා කියල් බඩා කියල් තියෙනවද කියලා. ඇත්තටම පුතේ සරල රාග සහ සංකීර්ණ රාග කියලා රාග වර්ග තියෙනවා. එතෙන්දී සරල රාග වලින් තමයි ගොඩාක් කියලා කියන්නේ සරල රාග තමයි ගොඩාක් චොටා කියල් තමයි ඒවයින් තියෙන්නේ. බඩා කියල් තියෙන්නේ බොහෝ විට ওই ගැඹුරු රාග තියෙන ඒවයි තමයි බඩාකියල් ගොඩාක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අනිකුත් ගායන ශෛලීන් වලදී ඔය රාගවල මේ රාගවල ස්වභාවය බලපාන ඒ ගායන මේ ශෛලීන් නිර්මාණය කිරීම.
ගොඩක් විට රාගවලින් තමයි ඊළඟ ගායන ශෛලීන් අපි දැන් කතා කරන ගායන ශෛලීන් වලට නාද මාලාවන් සකස් වෙලා තියෙන්නේ. ඉතින් රාගවල තියෙනවනේ ඔබ දන්නවනේ විවිධ රසභාවයන් තියෙනවා කියලා. භක්ති රස, වීර රස, ශෘංගාර රස, ශාන්ති රස. ඉතින් ඒ ගීතේට අනුගත විදිහේ රසය තෝරලා තමයි රාගය මං හිතන්නේ තෝරාගෙන තියෙන්නේ. හොඳයි අපි එහෙනම් ඊළඟට භජන් ගායනා ගැන කතා කරොත් හොඳයි කියලා හිතනවා.
ඔව්. මොකද භජන් කියන ගායනා ශෛලියත් ඇත්තටම ඉන්දියාවේ පරිණිතම ගායනා ශෛලියක් විදිහට තමයි සැලකන්නේ. ඉන්දියානෝ කියන්නේ පුතේ ගොඩාක්ම ආගමික භක්තියක් තියෙන ජනතාවක්. මම හිතන්නේ
විවිධ ආගම් අදහන
රටක්. ඒ වගේම තමයි ඔවුන්ගේ ආගමික භක්තියත්. මම හිතන ඔබ දකින්න ඇති පසුගිය කාලේ වුණත් ගංගා නදියේ කුඹ මේලා උත්සවය එහෙම පවත්වන ඒ සියල්ල ආගමත් එක්ක බද්ධ වුණු ජීවිතයක් තමයි ඔවුන් ගෙවන්නේ. ජීවිතේ හැම අවස්ථාවකම ඔවුන් ආගම තමයි ජීවිතයට සම්බන්ධ කරගන්නවා.
ගොඩක් විට මේ රාම දෙවියන් ගැන කෘෂ්ණ
ශිව දුර්ගා මාතාව මේ වගේ විවිධ
වර්තමානයේ සායි බබා ගැනත් නේද සායි භජන් කියලා නිර්මාණය වෙලා තියෙනවා.
එතකොට මේ භජන් කියලා කියන අතරම භජනය කිරීම නැත්නම් ඇසුරු කිරීම කියන එක. ඒකෙදී විශේෂයෙන්ම භජන් ගීත ගායනය කරන්නේ ඉන්දියානු වැසියෝ තමන්ගේ ජීවිතයේ දෙවියන් අදහන අවස්ථාවලදී විශේෂයෙන් භජන් ගීත ගායනය කරනවා. ඒකෙදී ඒගොල්ලෝ සමහර වෙලාවට එක නිවසකට එකතු වෙලා භජන් ගීත ගැයුවලු. සමහර වෙලාවට ওই පුනර්පූසම් වගේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ඒ දේවස්ථානවලට දේවාලවලට සහභාගි වෙලා එහෙම ගායනය කරලා තියෙනවා. මේ භජන් ගීත ගැන කතා කරනකොට ওই භගවතාර කියලා කියන්නේ භජන් ගීත පුරුදු කරපු පූජකවරු කියලාත් කියනවා. ඒ වගේම තමයි භජන් ගීත දෙවියන් ජීවමානයි කියලා සලකපු දිනවලදී සිකුරාද සෙනසුරාද වගේ දිනවල විශේෂයෙන් භජන් ගීත ගායනය කරා කියනවා.
බොහෝ විට දැන් අපේ දරුවෝ බලන්නකෝ මේ ද්‍රවිඩ කඩවල් වලට ගියාම නේද? ඔය දැන් ටවු බණ්ඩාරල ටවුන් එකේ වුණත් දැන් අපි දන්නවා භජන් ගීත නිතර ඇහෙනවා. ගීත ඇහෙනවා භජන් ගීත ඇහෙන්නේ. එතකොට ඒගොල්ලෝ අර දෙවියන් නිතරම දෙවියන් අදහමින් තමයි ජීවත් වෙන කණ්ඩායමක් වන්නේ නේද? ඉතින් ඒ නිසා
සෑම කටයුත්ත දශකදිම ඒගොල්ලෝ මේ ආගමට මූලිකත්වයේ දෙනවා.
ඉතින් මෙහෙම කතා කරනකොට ඉන්දියාවේ විතරක් නෙවෙයි අපේ ලංකාවෙත් අපිට ආවෙනේක විච බජන් නැත්තම් අපි ඒවට බජන් නෙවෙයි කියන්නේ භක්ති ගීත කියලා කියනවා.
ඔව් කතෝලිකයගේ කතෝලික
බැති ගීත කිතුණු බැති ගී නේද ඒවට අපි පසන් කියලා පසන් ගීත කියලා කියනවා. ඉතින් ඒ වගේ කිතුණු බැති ගී කියලා වෙන මුක්ති කට කොටසක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ කවු මොනවා හරි දෙවියන් උදෙසා ගයන ගායන තමයි මේ භජන් කියලා කියන්නේ කියන එක
අපි වෙසක් පොසොත් වගේ කාලවල අපි විශේෂයෙන් ඔබ දැකලා තියෙනවා භක්ති ගීත ගායනය කරන. ඒ වගේම තමයි ඉන්දියානු වැසියොත් ඔය දෙසැම්බර් ජනවාරි වගේ මාසවල විශේෂයෙන් වීදිවල පවා මෙම ගීත ගායනය කරා කියලා එව සඳහන් වෙනවා. ඉතින් කොහොමුණත් භජන් ගීතවල තියෙන භක්ති රසය. ඒ නිසා ඒකට ගැළපෙන රාග තමයි භාවිත කරලා තියෙන්නේ.
බහිර වීරාගේ, යමන් රාගේ වගේ ශාන්ත රස, භක්ති රස,
කරුණා රස, කරුණා රස රාගයන් තමයි
ගොඩක් ඉඳ බහිර වීරාගේ තමයි ගොඩාක් ඉඳ තියෙනවා නේද?
ඔබට යොදාගන්නේ කෝමල ස්වර වැඩි වශයෙන් භාවිත වෙන නිසා කරුණා රසේ වඩා තිස්පතු වෙනවා. ඒ වගේම කියන්න ඕනි මොනිකා ටීචර් මේ භජන් ගීත නිර්මාණය කරනකොට මේ ඔය නිර්මාණ මේ භජන් එක්කම සම්බන්ධ වුණු කාන්තාවක් ඉන්නවා අපේ මීරා භායි කියලා. එතුමිය ගැන අපි සිහිපත් කළ යුතුමයි. මොකද මීරා භජන් කිව්වම මුළු මේ කියන්නේ මීරා භජන් කෝ ඉන්දියාව හැම ඉන්දියාව විතරක් නෙවෙයි දැන් ලංකාවේ දරුවොත් බොහෝ විට දන්නවා මේවා ගැන.
තව ඒ වගේම කබීර් දාස්, සූර් දාස් නේද? ඒ වගේ සංගීතඥයෝ ගැනත් කියවෙනවා මේ භජන් ගැන කතා කරනකොට.
ඔව්. එතකොට එතුමල්ලා භජන් දැන් ওই භජනාවලි කියලා සලකන්නේ භජන් ලියවුණු පොත්පත්. ඉතින් විශේෂයෙන්ම ජයදේවගේ ගීත ගෝවින්දේ කියන පොතේ භජන් ගීත විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙනවා කියලා සලකනවා. ඔයගොල්ලෝ අහලා ඇති විශේෂයෙන්ම රඝුපති රාඝව රාජාරාම් තෙරි මනවේ රාම මේ වගේ ගීත විශාල ප්‍රමාණයක් තියෙනවා භජන් නිර්මාණය වෙලා. ඉතින් අපි භජන් ගීතයක් උත් ගායනය කරලා අපේ දරුවන්ට මේ භජන් වල ස්වභාවයත් මේ එතකොට පොඩ්ඩක් මේ මම හිතන්නේ ඔබ මේ වෙනකොටත් භජන් ගීත ඉගෙනගෙන ඇති.
මේකේ විශේෂත්වය තමයි නෙලොමිටිච සංගීතය ඉගෙන ගන්න ඕනේ නැහැ හැම මේ භජන් ගීතයක් රස විඳින්න. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඔය එදිනෙදා ජීවිතේ අපි අහන ගීත වගේ තමයි මේ භජන් ගීතත්. ඒක නිසා ඕනෑම රටක ඕනෑම කෙනෙකුට රස විඳින්න පුළුවන් ගායන ශෛලියක් විදිහට මේ භජන් ගීත හඳුනා ගන්න පුළුවන්. දරුවන්ට YouTube හරහා ගිහිල්ලා වුණත් ඔබ භජන් ගී කියලා ගැහුවා නම් ඕන තරම් විවිධ ආයතන කරපු
භජන ගීත සරස්වති භජන්
අහගන්න අහන්න පුළුවන් වෙනවා.
එතකොට මේ එහෙමනම් අපි භජන් ගීතයක් ගායනය කරමු. ඇත්තට විශේ෷ මේකෙදිත් විශේෂෙම සර්පිනාව, තබ්ලා වගේ
බටනලාව නේද වයලීනේ වර්තමානයේ විවිධ සංගීත භාණ්ඩ යොදාගෙන තියෙනවා. ලස්සන කරන්න. හොඳයි එහෙනම් අපි භජන් ගීතයක් අහමු.
පායෝ ජීවයිනේ රාම රතන ධන පායෝ. පායෝ ජීවයිනේ රාම රතන ධන පායෝ. වස්තුව මූලික දී මිරි සතා ගුරු. වස්තුව මූලික දී මිරි සතා ගුරු. කිරපා කර අපනායෝ. පායෝ ජීමයිනේ රාම රතන ධන පායෝ. ජනම ජනම කී පූජි පායි. ජනම ජනම කී පූජි පායි. ජග මේ සපිස මායෝ. පායෝ ජීමයිනේ රාම රතන ධන පායෝ. පායෝ ජීමයිනේ රාම රතන ධන පායෝ.
හොඳයි මට මතක් වුණා නෙළුමිටිච ඔය ගීතේ ගායනා කරනකොට අටවසරේ දරුවන්ට තියෙනවා රාධේ ගෝවින්ද රාධේ ගෝපාල කියලා ගීතයක්. මට හිතෙන එකත් අපි චුට්ටක් ගායනය කරලා
අපි එකත් ගායනය කරලා පෙන්නමු.
රාධේ ගෝවින්ද රාධේ ගෝපාල ශෛරාමා. රාධේ See.
එතකොට පුතේ වජන් ගීතවල භක්ති රසය ගැබ් වෙලා තියෙනවා කියලා ඔබට පැහැදිලි වෙන්නේ නැති. ඔබට ගීත ශ්‍රවණය කරනකොට ඒ රසය දැනෙන්නේ නැති.
රාමා වෙන්සිදර පටනලාවක් අතේ තියාගෙන නේද?
එතන
මේගොල්ලන්ගේ ක්‍රියාකලාපයන් ගැන තමයි කියවෙන්නේ. ගොඩාක් විට මේ රාමකෘෂ්ණ ගැන තමයි ගීත කියන්නේ.
රඝුපති රාග රාජරාම්. ඊළඟට මම ගායනි
පායෝ.
ඔව් රාම. රාමකෘෂ්ණ පිළිබඳව තමයි වැඩිපුරම මේ ගීත මේ ගායනය වෙලා තියෙන්නේ. එතකොට මේ ඉතින් භජන් ගීත ගැන මම හිතන්නේ අපි ওই කතා කරපු දේවල් අපේ දරුවන්ට ප්‍රමාණවත් ඇති කියලා. මොකද අද දවසේ අපි උපරිම උත්සාහ කරනවා ගායන ශෛලියක් කීපයක් කතා කරන්න. ඉතින් ඒ වගේම තමයි පුතේ භජන් වලට තිකව සම්බන්ධව තවත් ගායන ශෛලියක් තමයි ගසල් කියලා කියන්නේ. හැබැයි ගසල් වල රසය ඊට වඩා වෙනස්. ගසල් වල තියෙන ශෘංගාර රසය. මොකද හේතුව මේකට වස්තු විශේෂ වෙන්නේ ප්‍රේමය. විරහව ප්‍රේමය සහ විරහව තමයි ඇත්තටම ඉන්දියාවේ ගසල් ගීතවලට වස්තු විශේෂ වෙලා තියෙන්නේ.
දැන් ඒතර අපේ සංගීතයේදී කියන්නේ ලංකාවේ මේ ගීතත් ගොඩාකට මේ ගසල් ගීත වගේ තමයි මේ ප්‍රේම ගීත නේද?
ඔව්
ඒ වගේ
තේ. ගසල් ආශ්‍රිත ගීත නිර්මාණය වෙලා තින ඔබ අහලා ඇති මුක්තා ලතා කියන එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ගීතය. මේක ඇත්තටම ගසල් ශෛලියෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොමුණත් පුතේ මේ ගසල් කියන වචනේ අපේ වචනයක් නෙමෙයි. මේ අරාබි වචනයක්, උර්දු වචනයක්. ගසල් කියන්නේ ඇත්තම ප්‍රේමය කියන එක. ඒතර මේක මේ ගසල් ගායන ශෛලිය පුතේ මේට වසර එකත් ඉතා පැරණි ගායන ශෛලියක් විදිහට තමයි සැලකන්නේ. මේක අතර මේ මොනිකා ටීච කිව්වා වගේම ඕනම කෙනෙකුට රස විඳින්න ඕනම කෙනෙකුට ගායනය කරන්න හැකියාව තියෙන ගායන ශෛලියක්.
මේ රාග පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
රාග පදනම් කරගෙන තියෙන සමහරලාට එක් රාගකින් එහෙම නැත්නම් රාග මිශ්‍ර වෙලා මේවා නිර්මාණය කරලා තියෙනවා. කොහොමුණත් මේ සාමාන්‍ය ගසල් ගායන ශෛලිය ගැන කතා කරනකොට වර්තමාන චිත්‍රපටිවලට පවා මේ ගීත යොදාගෙන තිනවා. මොකද මේකේ තියෙන රස නිසා, ශෘංගාර රසය නිසාම ඔය වීරසාරා වගේ චිත්‍රපටිවලට නේද, ඒ වගේ චිත්‍රපටිවලට පවා මේ ගීත යොදාගෙන තියෙනවා.
බල්ජ් බෞරා කියන පරණ චිත්‍රපට ගීත තියෙන ඒ චිත්‍රපට ගීතවල
නේද? එතකොට ඔව් බරසාත්, බල්ජ් බෞරා මේ වගේ චිත්‍රපටිවලටත් පවා මේවා යොදාගෙන තියෙනවා. ඉතින් මං හිතන්නේ ඇත්තටම මේ ගසල් ගීත ගත්තම පුතේ මේවයි අර ස්ථායි අන්තරා කියලා කෘතියක් අපි දකින්නේ නැහැ. අපි දැන් කතා කරපු ක්‍යාල් වගේ ගීතවල ස්ථායි අන්තරා ආකෘතියක් තිබුණත් මේ ගසල් වල තියෙන්නේ ඒ ගීතවල පද ප්‍රමාණයක් කියලා කියන. ඒ නිසා මේවා ෂේර් කියන නමිනුත් හඳුන්වලා තියෙනවා.
ගොඩක් විට ගසල් ගීතවල මේ ගොඩක් කොටස් තියෙනවා නේද? දිග කොටස් හතරක් පහකින් විතර යුක්තයි සමහර ගසල් ගීත
තියෙනවා. ඔව්. එතකොට ගසල් ගායනය සම්බන්ධයෙන් ගත්තම පුතේ ඉන්දියාවේ ඉන්නව ජනප්‍රිය ගසල් ගායකයෝ ඔබට ඔවුන් පිළිබඳවත් විශේෂයෙන් දැන ගැනීම වැදගත් වෙනවා. ඔබ මේ වන විටත් ඒ ගැන දන්නව ඇති. සමහර විට පංකජ් ජුදාස්, ඊළඟට ජග්ජිත් සිං, හරිහරන් මේ වගේ ශිල්පී ඉන්දියාවේ විශේෂ
සම්මානවල.
එතකොට ඒ වගේ අය විශේෂයෙන්ම මේ ගසල් ගායනය නිසාම විශ්ව කීර්තියට පත් වෙලා පද්ම විභූෂණ වගේ සම්මාන, භාරත රත්න වගේ සම්මාන පවා ලබාගෙන තියෙනවා. එතකොට මේ ඉතින් ගසල් ගීත ගැන කතා කරනකොට පුතේ ගසල් වලට විශේෂයෙන්ම යොදා ගන්නවා දස පිනාව, එස් රාජ වගේ සංගීත භාණ්ඩ තමයි යොදාගෙන තියෙන්නේ.
සිතාරේ, තබ්ලාව නේද? එතකොට මේ ගීත වලට අර මේ බාර මේ රාකයල් ගායනයේට වගේ පොඩි හිරවීමක් නැහනේ. ඉතින් විවිධ රාග මිශ්‍ර කරන්න පුළුවන්. රාග මිශ්‍ර කරමින් එක රාගයකින් තවත් රාග මිශ්‍ර කරමින් එතකොට ගොඩාක් විට අර කර්ණ රසායනේ මතුවෙන විදිහට තමයි මේ ගීත නිර්මාණය වෙලා තියෙන්නේ. ගසල් ගීත. එතකොට අපි ගසල් ගීතයක් මේ දරුවන්ට ශ්‍රවණය කරන්න දෙමු නේද?
ඒ වගේ එහෙම ගසල් ගීතයක් ශ්‍රවණය කරාම දරුවන්ට මේක වඩාත් පැහැදිලි වෙයි. එහෙමනම් අපි ගසල් ගීතයක් අහලා ඉමු නේද?
චාන්දී ජෛසා රංග හැ තෙරා, සොනේ ජෛසේ බාල, එක් තුහී ධනවාන් හැ ගෝරී, බාකී සබ කංගාල. එක් තුහී धनवान है गोरी, बाकी सब कंगाल. ओ तू गुजरे वो फूलों से भर जाए। जिस रास्ते से तू गुजरे वो फूलों से भर जाए। तेरे पैर की कोमल आहट सोते भाग जगाए। जो पत्थर छूले गोरी तू वो हीरा बन जाए। तू जिसको मिल जाए वो, तू जिसको मिल जाए वो हो जाए माला माल। एक तू ही धनवान है गोरी, बाकी सब कंगाल। चांदी जैसा रंग है तेरा, सोने जैसे बाल। एक तू ही धनवान है गोरी, बाकी सब कंगाल।
මං හිතන්නේ ඔබට ඒ ලස්සන ගසල් ගීතයත් එක්කම ඔබට දැනෙන්නේ නැති මොනතරම් ලස්සනයිද ගසල් ගායනා ශෛලිය කියලා. මං හිතන්නේ බාල මහලු තරුණ ඕනම කෙනෙක් ගසල් ගීත අහන්න එනවා. ගසල් මේ විශේෂ මේ ගසල් වලටම විශේෂයෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ලැබෙන වැඩි වශයෙන් ලැබෙන ගායනා ශෛලියක් විදිහට තමයි ඉන්දියාවේ මිනිස්සු අතර ඉතාම ජනප්‍රිය ගායනා ශෛලියක් විදිහට තමයි ගසල් අපි හඳුනාගන්නේ.
දැන් නෙළුමිටිච්ච මේ ගසල් ගායනේ මං හිතන්නේ දරුවන්ට උනත් අපේ දරුවන්ට උනත් මේ රාගධාරී ගීතවලට ප්‍රවිෂ්ඨ වෙන්න ඉස්සර වෙලා, ඒ කියන්නේ රාග ගායනය කරන්න ඉස්සර වෙලා කාලයක් මේ ගසල් භජන් අහන්න දෙනවා නම්,
ඔව් මේ වගේ සරල ශාස්ත්‍රීය ගායනා
ඒවා අහනවා නම් දරුවෝ නිකම්ම මේ රාග පදනමට හසු වෙනවා කියලා මට හිතෙනවා. එතකොට රාග ගායනයේට රුචියක් ඇති කරනවා දරුවන්ට. ඉතින් අපි එකපාරම මේ බිලාවල් කාෆී රාග ලස්සන නැතුව නෙවෙයි. ඒවා ලස්සනයි. නමුත් ඒකේ රස විඳින්න නම් අපි ඒ රසය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඒ නිසා මට හිතෙනවා සරල දෙයින් සංකීර්ණ දෙයට යන්න ඕනේ කියන්නේ. ඒක නිසා මේ වගේ සරල ගීත තමයි මේ ගසල් කියන්නේ. අපි කියඳුන්නේ සරල ගීත වගේ. ඉතින් මේවා අහලා රස විඳලා අපි රාග ශාස්ත්‍රීය ගායනා පැත්තට යනවා නම් තමයි වඩාත් සාර්ථක කියලා මට හිතෙනවා.
ඔව්. ඉතින් ඇත්තටම ඒ වගේම අපිට මේ ඔබට විශේෂ නිර්දේශිත අවත් ගායනා ශෛලියක් තමයි කව්වාලි කියලා කියන්නේ. විශේෂයෙන්ම කව්වාලි ගායනා ශෛලිය ගැන කියනකොටම මට මතක් වෙන්නේ අපේ රටේ හිටපු ජනප්‍රිය ගායන ශිල්පියෙ කව්වාලි ආශ්‍රය කරගත් බොහෝ ගවන් ශෛලියෙන් නිර්මාණය කරපු බොහෝ ගීත එතුමාත් ගායනා
කළා. ගොඩක් විට මේ බෞද්ධ ආගමක මේ උත්සවවලදී ඒ කියන්නේ ගායනේ වෙනවා
විසක් පොසොන්. ඔබ කියව සැනින් සභාවට අපේ දරුවෝ දන්නේ
නැති. එතුමා අද ජීවතුන් අතර නැතත් එතුමාගේ පුතා මේ ගීත වැඩි දියුණු
කරගෙන ගායනා බේක් මහතා. ඉතින් එතුමා තමයි ඇත්තටම කව්වාලි කියන නම ඇහෙනකොටම මතක් එන පුද්ගලයා.
පුතේ මෙහෙමයි, කව්වාලි ගායනාවල තියෙන විශේෂයක් තමයි මේ දොහරාව කියන කොටස. ඔගොලු දන්නවා නූර්ති ගීතවලදත් මේ දොහරාව කියන කොටස තියෙනවා. දොහරාව කියන්නේ මොකද්ද? ගීතේ තාලයට ගයලා ඒ තාලෙන් බැහැර වෙලා තාලය තොරව ඇදපැද ගායන කොටසක් තමයි මේ දොහරාව කියන්නේ. ඉතින් එහෙනම් ඒ වගේ කොටසක් අනිවාර්යයෙන්ම මේ කව්වාලි ආශ්‍රිත ගීතවල තියෙනවාමයි නේද?
එතකොට මේක ආගමික ගීත විශේෂයක් විදිහට තමයි සැලකන්නේ නේද මොනිකා දීච? මේ කව්වාලි
කියන මුස්ලිම් වරුන් විසින් තමයි මේව ගායනා
කළා කියලා කියන්නේ. අමීර් කුෂ්‍රෝ මේ සංගීතඥයා නිර්මාණය කළා කියලා සැලකනවා නේද?
ඔන්න දරුවන්ට එතකොට මතක් කරන්න ඕනේ. දැන් ඛ්‍යාල් ගායනෙත් ගොඩක් නිර්මාණය අමීර් කුෂ්‍රෝ කළා.
ඛ්‍යාල්වලදී අබීර් කුෂ්‍රෝ වගේම සුල්තාන් හුසේන් ෂෝකි කියන
රජතුමා,
ඔව් එතුමත් මේ බඩා ඛ්‍යාල්වලදී විශේෂ බඩා ඛ්‍යාල් ගීත නිර්මාණය කරා කියලා කියනවා. ඒ වගේම ඉන්දියාවේ ඉඳලා තියෙනවා සදාරංග අදාරංග කියන දෙන්නත් ඛ්‍යාල් ගීත බොහොමයක් නිර්මාණය කළා කියලා. එතකොට අමීර් කුෂ්‍රෝ මේ සංගීතඥයාම තමයි කව්වාලි ගායනා ශෛලිය නිර්මාණය කළා කියලා කියන්නේ.
එතකොට දෙවියන් උදෙසා භක්තිපූර්වකව ගායන ගීත විශේෂයක් විදිහට දැන් මේ කව්වාලි ගායනා හඳුන්වන. දැන් අපි දෙවියන් උදෙසා ගයන භජන් ගීත කියලා කිව්වනේ. කව්වාලි ගීතවලත් මේ සඳහන් වෙන ගොඩක් විට අල්ලා දෙවියන් ගැන තමයි කියලා තමයි පොතපතේ සඳහන් වෙන්නේ.
බරු අදහන්නේ අල්ලා දෙවියන් ගොඩක්.
ඉතින් මේක නිසා මුස්ලිම් ගායනා ඔබ අහලා ඇතිනේ. දැන් ඔය පල්ලිවල උදේ හවස ගයනවා. එතකොට මේවට බර කටහඬක් තියෙන්න ඕනේ කියලා කියනවා නේද?
කණ්ඩණිය කියන එක නේද? උස්හඬින් ගායන ඉහළ ශ්‍රුතියකින් මේවා ගායනය කරන නිසා ඇත්තටම කව්වාලි ගායනය කරන්න හැමෝටම අපහසුයි. නේද? කොහොම ගැඹුරු කටහඬක් මේ සඳහා තිබිය යුතුයි කියලම සලකනවා.
මේවා ගායනය කරන අය කවාලී කියන නමිනුත් හඳුන්වනවා කියලා කියනවා.
අර ගසල් වගේම මුනිකටිච්ච මේවා තුරුදු භාෂාවෙන් තමයි බොහෝ විට නිර්මාණය වෙලා තියෙන්නේ කව්වාලි ගීත. එතකොට ඒක නිසාම මේවා හරි ලස්සනයි, ගේයපද ඉතාම ලස්සනයි.
ඉතින් සංගීත භාණ්ඩ විදියට සර්පිනාව, ඩෝලක්කය නේද? ඒ වගේම මට හිතෙන්නේ මේ අපි ස්වරවාද්‍ය භාණ්ඩත් යොදා ගන්නවනේ.
ඔව්. මේක විශේෂයෙන්ම අඩුලයකින් ආරම්භ වෙලා ටිකක් ලය වේගවත් කරමින් තමයි මේවා ගායනය කරන්නේ. අර මොනිකටිච්ච කිව්ව දොහරාව කියන එක ආරම්භයේදීත් ගන්න පුළුවන්. මේ පැදදිත් යොදා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි කව්වාලි ගොඩක් අහනවා නේද? ওই පැදුරු සාජ්‍යවලදී හිම බොහෝ විට ගායනය කරනවා කව්වාලි ගීත. විශේෂයෙන්ම ওই මංගල සාදවලදී හිම ගොඩක් වෙලාවට අපිට ඇහෙනවා.
එතකොට දැන් කව්වාලි ගීත කියන්නේ නෙළුමිටිච ඉන්දියාවේ නිර්මාණය වෙච්ච ගායන ශෛලියක්නේ. එතකොට ඒ ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ගීත තමයි මේ අපේ ලංකාවේ භාවිතා වෙන්නේ. බුදුන්ගේ අමා ධර්මේ සුවදේ මට සීතල සුළඟ පවා ගමේ ගොඩේ සිතාදී
මංගලම් ජය මංගලම් වගේ ගීත.
ඔබ මේ ගීත හොඳට අහලා බලන්නකෝ. ඒකේ මුල හෝ මැද තියෙනවා මේ ඇදලා වෙනම කොට ගයන කොටසක් නේද?
අර දැන් සුවදේ බට සීතල සුලඟ පවා ඔබ තමයි පටන් ගන්න ආරම්භය ඒ විදිහට ගිහිල්ලා පස්සේ තාලෙත් එක්ක බද්ධ වෙලා ඒක ගායනා
ගමේ ගොඩේ සිදාදී කියන එකෙත් නතරමග තියෙනවනේ. අර ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ බඩු ගන්නයි විකුණන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ රටා පැදුර විකුණ ගන්න බුලත් පුවක් අරන් යන්න. ඒ විදිහට කොටසක් තියෙනවා.
පොටි පුතාට සීනි බෝල පුංචි දුවට වලලු මාල. ඔබ අර ගීතේ අතරමැද අනිකන් අපි අර ආලාප ගයනවා වගේ තාලින් තොරව ගයන කොටසක්
තියෙනවා. ඒකේ
ගීතේ ඇඩ්ලිප් කියලා තමයි බටහිර සංගීතයේ
මෙතන. ඒ ගීතයේ තියෙනවා තැන් 3-4කම තියෙනවා ඒ කොටස් නේද? රටා පැදුරු විගුණ ගන්න, ඒකේ බුලත්පුවක් අරන් යන, සරමක් බැනියමක් ගන්න, ගොවි මහතුනි පොළට එන්න. ඒ විදිහට මේ බිම ඇදලා ගියලා ඊට පස්සේ තමයි ගමේ ගොඩේ සිදාදී කියන කොටස් කියන්නේ. මේවා ඇත්තටම මේ අපේ ওই බජව පොළවල් වල නේද?
ওই
සාජ්‍යවලදී, විවිධ සාජ්‍යවලදී මේවා ගායනය වෙනවා.
ඔව්. අපි මේ දරුවන්ට මේ කව්වාලි ගායනා ශෛලියෙන් ඇසුරින් නිර්මාණය කරපු සිංහල ගීතේකුත් ගීතේකුත් අහන්න සැලැස්සුවත් හොඳයි කියලා මම හිතනවා.
අපි විශේෂයෙන්ම නෙළුමිටිච්ච මේන මේ ගීතවලටත් මේ රාග පසුබිම තියෙනවා. දේශ්, කමාජ්, පීලු, බහිරවි, ඒ වගේ සාරාංග වගේ රාගවල මේ ආශ්‍රය තියෙනවා මේ ගීතවලත්.
ඉන්දියාවේ හිටියලු මේ අසීස් කව්වාල් කියලා ගායන ශිල්පියෙ. එතුමා මේ ගායනයට ඉතාම ප්‍රසිද්ධයි කියලා කියනවා අර ලංකාවේ මොහිදින් බෙග් මහතා වගේ.
ඔව් ඔව්. හරි, එහෙනම් අපි ගීතයක් අහලා බලමු නේද?
ගමේ ගොඩේ සිතාදිය කවුරුත් පාහේ විකුණන්නයි බඩු ගන්නයි පොලටයි යාවේ මම පොලටයි යාවේ. ගමේ ගොඩේ සිතාදිය කවුරුත් පාහේ ගන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ. රටා පැදුර විකුණ ගන්න බුලත් පුවක් අරන් යන්න සරමක් බැනියමක් ගන්න ගොවි මහතුන් ලෙකුතුවන්න. ගමේ ගොඩේ සිදාදිය කවුරුත් පහේ විකුණන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ. ගමේ ගොඩේ සිදාදිය කවුරුත් පහේ විකුණන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ. සීනි බෝල පුංචි දුවට වලලු මාල
ලොකු දෝනිට සිලිඳු සේල අරගන යයි ගමේරාල ගමේ ගොඩ සිතදිය තෝ.
හොඳයි, එහෙනම් අපේ දරුවෝ දැන් කව්වාලි ගීතයක් අහන්න ඇතිනේ. ඒකේ තියෙන විවිධතාවත් ඔබට දැනෙන්න ඇතිනේ නේද? එහෙනම් ඔබටත් තව තව කව්වාලි ගීත මතක් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙමනම්
අපි මේ ඒ වගේම කතා කරන්න ඕනේ මොනිකා ටීචර්. දැන් අපි ඇත්තම ගායනා ශෛලියක් නොවුණත් අපි අපේ දරුවන්ට විශේෂ නිර්දේශයේ තියෙනවා තවත් විශේෂ ගායනා ක්‍රමයක් පිළිබඳව. ඒ තමයි වංග ගීත. ඒ ගැනත් මං හිතන්නේ අද දවසේ පොඩ්ඩක් කතා කරන එක දරුවන්ට වැදගත්තේ. මොකද මේ ගවස්වල ගෙදරටම වෙලා කොටු වෙලා ඉන්න දරුවන්ට මේ දේවල් ඇත්තටම ඔබේ අධ්‍යාපනයට ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා අපි වංග ගීත ගැනත් පොඩ්ඩක් කතා කරලා අද දවසේ අපේ වැඩසටහන නිමා කරමු කියලා
මම හිතුවා. මේ වංග ගීත කියලා කියන්නේ දරුවනේ මේ බෙංගාල ප්‍රාන්තයට ආවේණිකච්ච ගීත විශේෂයක් විදිහට කියනවා.
බෙංගාලි ජනගී
කියලා කියනවා. මේවා නිර්මාණය කළ තියෙන්නේ රවීන්ද්‍රනාත් ටාගෝර්තුමයි. නිසා රවීන්ද්ර ගී කියලත් මේකට නම තියෙනවා. ඒ කියන්නේ වංග ගී, බෙංගාල ගී, රවීන්ද්ර ගී කියන්නේ ඔය ඔක්කොම කියන්නේ මේ එකම ගීත කොටසකට.
මේ මොනිකා ටීචර් රවීන්ද්‍රනාත් ටාගෝර්තුමා ගැන මතක් කළාම මට මතක් වුණේ එතුමා තමයි ඉන්දියාවේ ජාතික ගීය නිර්මාණය කළේ. එතුමා ඇත්තටම ගීතාංජලි කියලා කෘතියක් පවා නිර්මාණය කරලා තියෙනවා. ඒතර එතුමා අපේ රටටත් ඇවිල්ලා තියෙනවා කීප අවස්ථාවක.
අපේ රටට ආපු නිසානේ අපේ සංගීතඥයෝ ගියේ ඉන්දියාවට ඉගෙන ගන්න, සංගීත ඉගෙන ගන්න.
විශේෂයෙන්ම ලයින ලෙදිරිසිංහ මහතා, සුනී ශාන්ත මහතා නේද මේ වගේ ගොඩාක් දෙනෙක් එතුමාගේ එතුමාගේ ශාන්ති නිකේතන විශ්වභාරති විශ්වවිද්‍යාලයේ සංගීතය හදාරන්න ගියා කියන එක ඉතිහාසයේ සඳහන් වෙනවා.
මේ ගායන ශෛලියේට ප්‍රධානම වාදන භාණ්ඩයක් විදිහට තමයි යොදාගෙන මේ ශ්‍රාජ්‍යක නේද? එතකොට ශාන්ති නිකේතනයේ ඉත ජනප්‍රිය භාණ්ඩයක් තමයි මේ ඉස්රාජේ.
ඉස්රාජේ ගොඩක් මිනිස් කටහඬට බොහොම සමීප මේ වාද්‍ය භාණ්ඩයක්. ඉතම සුන්දර හඬක් තියෙන සංගීත භාණ්ඩයක් ඉස්රාජේ කියලා කියන්නේ. ඉතින් වංග ගීත ගැන කතා කරනකොට ඇත්තටම වංග ගීත හරිම ලස්සනයි. වංග ගීත.
මේක වචනත් නිකන් හරි අමුතුයි නේද? අපේ
දරුවන්ට ඒ වචන වෙනස්. වංග භාෂා, වංග බෙන්ගාලි ජන භාෂාව තමයි මේ සඳහා යොදාගෙන.
වංග භාෂාව කියලාත් අපි එකට කියනවා නේද? හින්දුස්ථානි තාලමත පද නම් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ බෙන්ගාල ප්‍රාන්තයේ ප්‍රචලිත වෙලා තියෙන සිතා
අපේ දරුවන් ගොඩක් අර මේ ගොඩක් කාලවට ඔය නප්‍රි කිසි පුලු රද ජබුල් දිකීති අමිත සුදුර් වොෂෝ කිරු බුලු දිකීති බුලු රද ওই වගේ ගීත ගොඩාක් ජනප්‍රියයි. මොනිකා ටීචර් අපි මේ ගීතෙකුත් ගායනය කරමු නේද? අපේ දරුවන්ට වංග ගීතයක් අහන්න දෙමු.
දැන් මේ නම්ර කිසි බුලු රද කියන ගීතයක් තියෙනවා. ජ්‍යොතිතර් ඩක්සුනේකේ උනා ආසේ තොබේ ඇක්ල චොලෝරේ කියලා ගීතයකුත් තියෙනවා. ඉතින් අපි කොයිකද ගායනය කරන්නේ?
අපි ගීතේ ගායනය
කරමු. දරුවන්ට ඒ දෙකම තියෙනවා. අපි දෙකම චුට්ටක් ගායනය කරලා පෙන්නමු නේද? හොඳයි, ඉස්සර වෙලාම අපි නම්ර කිසි බුලු රද ගයමු. නම්ර කිසි බොලු රත ජබොයි දෙකේති අමිත සොදොර් පෆෝරියෝ බොලු දෙකෝති බොලු රද බොලු රද බොලු රද බොලු රද ජයති සොර අමිත සොදොර් වෛති මදුර්ගි ගයති මදුර්ගි නම්ර කිසි අමිත සොදොර් පෂෝරියෝ බොලු දෙකෝති එක්ම අදර් අයිද බොලු අයිද උම්රියා තෙරි ගයති තිෂෝ ගයති තිෂෝ අයිද උම්රියා වගේම ගීතයක් තියෙනවා ජ්‍යොතිතර් ඩක්සුනේකේ උනා ආසේ තොබේ ඇක්ල චොලෝරේ කියලා. ඔබේ මම හිතන්නේ මේ වෙනකොට සංගීත ගුරුතුමිය කියලා දීලා ඇති මේ 9 වසරේ දරුවන්ට නම්. 8 වසරේ දරුවන්ට නම් දැන් ඉගෙන ගන්න තාම මේ අවස්ථාව ලැබෙන්නේ නැතුව ඇති. නමුත් අපි එකත් ගායනය කළ බලමු.
ජ්‍යොතිතර් ඩක්සුනේකේ උනා ආසේ තොබේ ඇක්ල චොලෝරේ ජ්‍යොතිතර් ඩක්සුනේකේ උනා ආසේ තොබේ চলো একলা চলো একলা চলো একলা চলো রে তবে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি কেউ কোত না কই কেউ কোত না কই ওরে ওরে ও আবগা কেউ কোত না কই যদি সবাই তাকে মুখ ফিরায় সবাই করে হয় সবাই করে হয় তব করণ গুলে ও তুই মুখ ফোটে তোর মনের কোটা একলা চলো রে যদি তোর ডাক শুনে কে না আসে তবে একলা চলো রে
මේකේ ගොඩාක් දිගට කොටස් තියෙනවා. ඇත්තටම
දීර්ඝ ප්‍රබන්ධයක් නේද?
කාල වේලාවත් හරස් වෙන නිසා මම හිතන්නේ අපි මෙතනින් මේ ගීතේ අවසාන කරමු. මේ නාදමාලාවටම ඉතිරි කොටසුත් ගෑන්නේ. පුතේ ඕගොල්ලෝ මේක හොයලා බලලා ඉගෙන ගන්න.
ඔව් මම හිතන්නේ දරුවන්ට ඕනි තරම් පහසුකම් තියෙනවා වර්තමානයේ අපේ කාලයට වඩා. මම හිතන්නේ ඔබට පුළුවන්කම තියෙනවා පුතේ විශේෂයෙන්ම මේවා පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්න. ඉතින් මම හිතන්නේ පුතේ අද දවසේ අපි බොහෝ දේ කතා කළා විශේෂයෙන්ම ඔබේ විශේෂ නිර්දේශයේ තියෙන ගායනා ශෛලීන් පිළිබඳව. ඔබට මතක ඇති ක්‍යාල් ගැන අපි කතා කළා. ඒ වගේම භජන්, ගසල්, කව්වාලි ඒ වගේම අවසානයේදී අපි කතා කළා ගායන ශෛලියක් නොඋනත් විශේෂ වංග ගීත ගායනා ක්‍රමය පිළිබඳව. ඉතින් මම හිතන්නේ ඔබට ගීත පිළිබඳව අහන්න විශේෂයෙන්ම මේ දවස්වල සාමාන්‍ය සිද්ධාන්ත කොටස්ම ඇහෙන කාලයක්. ඉතින් ඒ වගේ කාලෙක මේ වගේ ප්‍රායෝගික කොටස් පිළිබඳව විශේෂයෙන්ම අවධානය ඔබ යොමු කරන්නේ. එතකොට ඔබට අර කාලය යනව දැනෙන එකකුත් නැහැ. ඔබට මානසිකවත් මේකට යම්කිසි විදිහක සැනසීමක් සහනයක් ලැබේ.
එතනම නෙළුම්ටිච වර්තමාන ගුරුවරයන් ඉන්නේ මග පෙන්වන්නට නේද? ඉතින් දරුවන්ට දැන් අපි මේ කිව්වන් පස්සේ දරුවන්ට වමනාව තියෙන්න ඕනේ YouTube හරහා ගිහිල්ලා බෙන්ගාලි ගීත නැත්නම් වංග ගීත කියලා වාද ගහලා එහෙම ගීත එකතු කරන්න. වජන් ගීත, ගසල් ගීත, ක්‍යා ගීත.
ඔබ හැම විටම ගවේෂණය කරන කෙනෙක් වෙන්න ඕනි පුතේ. දරුවෙක් වුණාම විශේෂයෙන්ම එවැනි දරුවන්ට තමයි ලෝකේ මේ ඉදිරි අනාගතය නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. හැම වෙලාවෙම අලුත් දෙයක් සොයන පුද්ගලයාට අලුත් දෙයක් ලැබෙනවා. ඉතින් ඒක නිසා පුතේ මම හිතන්නේ අද දවසේ අපිට ලැබිලා තියෙන කාලෙත් එක්ක ඔබෙන් සමුගෙන යන්න වෙලාව හරි කියලා. ඉතින් ලබන සතියේ නෙමෙයි තවත් සති දෙකකින් නැවත සංගීත පාඩම අරගෙන ඔබේ නිවසට එනවා බොහොම ආදරෙන්. එහෙනම් මමත් මොනිකා ටීචර් ඔබට අද දවසට සමුදෙනවා. ආයුබෝවන් කියලා.
ආයුබෝවන්.
ආචරණීය දුවේ පුතේ ඌවේ ගුරු කෙතරින් අද ඔබ හමු වුණේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ හින්දි භාෂාව හා සංගීතාචාර්ය ලංකා නිලෝමි ගුරුතුමිය සමග හල්ප ජාතික පාසලේ සංගීතාචාර්යනි මොනිකා ජයතිලක ගුරුමෑණියන්.